කරුරුහණ බණ්ඩාරමන්තතුමා.
මූලාසන ඔබවන ගරු මන්තුමනි, මහිතන් ඊයේ දවසේ මෙරටේ නායකවරයා විදිහට මහිතන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු මහා ශාස්ත්‍රූවරයෙක් විදිහට වගේ තමයි ඇවිල්ලා අපේ පාර්ලිමේන්තුවට මහිතන්නේ කතාව දේශනය ඉදිරිපත් කරේ. එතුමා අවබෝධ කරගත්තු මහා චතුරාර්ය සත්‍ය මොකද්ද? ශ්‍රී ලංකාවේ දුක ණය. දුකට හේතුව ණය. දුක නැති කිරීම ණය. දුක නැති කිරීමේ මාර්ගය ණය. මේක තමයි අපේ ගරු නායකතුමා මහා ශාස්ත්‍රූවරයෙක් විදිහට ඊයේ දවසේ ඇවිල්ලා පාර්ලිමේන්තුවේ තමන් අවබෝධ කරගත්තු මහා චතුරාර්ය සත්‍ය දේශනා කරේ. ඒ දේශනා කරනකොට අපි දැක්කා අර වන්දනාකාමාන කරන අපේ උපාසකම්මලා වගේ සාදුකාර දෙනවා වගේ අප්පල සන් දෙනවා, විසිල් ගහනවා, විවිධ විදිහට තමන්ගේ සතුට, ප්‍රීතිය, ප්‍රමෝදය ආණ්ඩු පැත්තේ නියෝජනය කරන උදවිය ප්‍රකාශ කරන ආකාරය. ඒතකොට අපිට තියෙන ප්‍රශ්නේ තියෙන ඒ කට්ටිය කතා කරන බොහෝ දේවල් කතා කරනකොට දැන් මේ පහුගිය කාලේ ආණ්ඩු කරේ අපිට කියලා හිතෙනවා. මේ කට්ටිය කියලා තෙල් පෝලින් නැති කරපු එක වරදක්ද? ගෑස් පෝලින් නැති කරපු එක වරදක්ද? ඈ විදුලි කපපු එක නතර කරපු එක වරදක්ද? නෑ, කිසි දෙයක් වැරදි නෙමෙයි. දැන් මේ කට්ටියට දැන් මේ අද මේ පොළවේ මහින්ද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බැන බැන ඉඳලා අර හොරාය, මේ හොරාය, අරක නෑය, මේක නෑය, එතුමා තව තව වෙන දේවල් කරනවා කියලා බැන බැන හිටපු උත්තමයෝ ටික, උදවිය ටික දැන් අද ඉතිහාසය අමතක කරලා දැන් රනිල් වික්‍රමසිංහ අපි ගෙනාවේ, අද එක කතික මහත්තයෙක් කිව්වා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි ගෙනාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාම යෝජනා කරලා මේ තමයි එතුමා කරපු හොඳම කෙනා තමයි අදගෙන අදේක සාර්ථක කළද. ඒකට මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමා යෝජනා කරන්නේ තමන්ගේ දිවි ජගමෙත් ධූරයට. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙතුමා කියන විදියට තමන් තේරුම් අරගෙන තියෙන තමන් මට බෑ. මපි මෙච්චර කාලයක් මඩ ගහපු, මෙච්චර කාලයක් විනාශ කරපු චරිතයට තමයි අද මේක කරන්න පුළුවන් අපි පැත්තටලා වැටෙන්න ඕනේ කියලා. ඒස එහෙම ඒකත් උදන් අනනවා. තමන්ගේ නායකයලු තමන්ගේ පක්ෂේ පොහොට්ටුවේ නායකයමලු තීන්දුව කරේ. හැබැයි ඒ කියන කතාවේ අනිත් පැත්ත තපයේ පක්ෂේ නායකයා අසමතෙක්. ඒ පක්ෂේ නායකයාට වැඩ බෑ. ඒ නිසා වැඩ බැරිකමට අපේ ආරක්ෂකයා විදිහට අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනාවා. ඒකට මුතුබලා කැමති වෙයි කියලා කිව්වා කියලා තමයි කියන්නේ. ඒකටත් අප්පුඩි ගහනවා. එතකොට ඒ ඔක්කොටම අප්පුඩි ගහනවා. එතකොට 2019 දෙසැම්බර් මාසේ තමයි මෙරටේ මහ බැංකුව පළවෙනි වතාවට කියන්නේ යන්න IMF කියලා. හැබැයි ඒ කාලේ පාර්ලිමේන්තුවේ මේ කට්ටිය ගෙනාවා ඊට පස්සේ 2020 ඒ 2019 වෙනකොට තිබුණේ අපේ යහපාලන රජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒක ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ 2020 මහ මැතිවරණයෙන් එනවා මෙරටේ නැවත මේ කට්ටියගේ මේ 69 ලක්ෂය ජනතාවගේ කැමැත්තෙන් ආපු මේ මහා තුරෙන්දකේ ආණ්ඩුව. ඒක ආපුවාම පත්තර ගත්තා මුදල් ඇමතිවරයා විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නකොට නියෝජ්‍ය රාජ්‍ය ඇමතිවරයා විදියට, රාජ්‍ය ඇමතිවරයා විදියට කබ්‍රාල් මැතිතුමා. කබ්‍රාල් මැතිතුමා කිව්වා අපි නම් මේ සම්මතයට යන්නේ නැහැ කිව්වා IMF එකට. ඒකටත් අප්පුඩි ගැව්වා. ඊට පස්සේ කිව්වා අපි නායකයෙක් වන්නතු ඉන්නෙත් නැහැ කියවුනා කිව්වා. අන්තිමට අර මිලියන 500 අර අපේ සෝදේ මේ ස්ට්‍රොප් එකක් ගෙව්වා. ඒකට අප්පුඩි ගැව්වා. අන්තිම මොහොතේ ඒක කාගේද කාටද ගෙව්වේ? ඒක මොකද රාජ්‍ය උදහසට ලක් වෙයි කියලා ඒව ගෙවලද? ඒ ණය ගෙවනකොට අර IMF යන්නේ නැතුව අපිට පුළුවන් කියලා පම්පෝරි ගන්නට අප්පුඩි ගන්න. ඊට පස්සේ ඒක කරලා පරක්කු කරගෙන පරක්කු කරගෙන ඉඳලා අද මේ ගිහිල්ලා ආපුවම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ස්තුති කරා. ස්තුති කරන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට නෙමෙයි, මේ රටේ මහ ජනතාවට. මේ රටේ මහ ජනතාව තමයි මේ IMF එකේ කියපු යෝජනා ටික සාර්ථක කරගන්න උදව් කරේ. තමන්ගේ බඩ තද කරගෙන, පටි තද කරගෙන, බෙල්ලේ වැල දාගෙන, තමන්ගේ දරුවගේ අවශ්‍යතාවයන් ටික කැප කරලා, තමන්ගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් ටික කැප කරලා අද මේ IMF යෝජනා ටික සාර්ථක කරලා අද පළවෙනි ණය වාරිකය අපිට ලැබෙන තැනට ගේන්න ඒක ස්තුතිය යන්න ඕනේ මේ රටේ මහ ජනතාවට. සමෘද්ධි ලැබන කෙනාට, අන්තිම සොච්චන් ආදායමක් ලැබන කෙනාට අද විදුලි බිල මදි, විදුලි බිල ගෙවන්නත් මදි. තමන්ගේ වැඩි කරපු වැඩි කිරිල්ල මේ සමෘද්ධි ලැබෙන මුදලින්වත් විදුලි බිල වැඩි කරන්න බෑ. 300 ගානක් තිබිච්ච කෙනාට 2000කට ආසන්න විදුලි බිලක් එනවා. ඒ තරමට විදුලිය වැඩි කරලා ඉන්ධන වලින් හැම පැත්තකින්ම ජනතාව පීඩාවට පත් කරලා ඒ සියලු පීඩාවල් විඳගෙන මේ රටේ ජනතාව මේ IMF ජයග්‍රහණය කරගන්න අවස්ථාව උදා කළා. ඒ නිසා මේ වෙන පුද්ගලයින්ට මේ අවසාන මොහොතේ යන්න වෙන කැසිය බෙල්ලෙන්ද වැලක් නැති වෙනකොට ගිහිල්ලා IMF එකෙන් ආපුවාම ඒකට සාදුකාර දෙනවා වෙනුවට මේ රටේ මහ ජනතාව ඒ වෙනුවෙන් කරපු කැපවීමට දැන් වන්දි ගෙවන්න ලැහැත්තු වෙන. ඒ රට ඒ අයට මේ වෙනුවෙන් මේ ලැබෙන ආ වූ සොච්චමෙන් හරි අරගෙන ඇවිල්ලා මේ අය නගා සිටුවන් වැඩ පිළිලක් කරන්න. මේකේ දැන් කියන දේවල් වලින් ඔබතුමාලා IMF එකේ කියපු දේවල් ජනතා පැත්තට පටවන්න තියෙන ඔක්කොම ටික කරගෙන යනවා. මේකේ දැන් කරප්ෂන් පැත්ත, දූෂණ පැත්ත ඔබතුමාලා අවධානය යොමු කරලා දිනවද? දැන් අද වෙනකොට ගල් අඟුරු ගේනකොට ඒකේ හරහා දූෂණය සිද්ධ වෙනවා. අපේ රටේ ණයට හම්බෙච්ච, නිකන් හම්බෙච්ච පොහොර ටික ගේනකොට ඒක හරහා දූෂණය වෙනවා. අපේ රටේ තෙල් ටික ගේනකොට ඒක හරහා දූෂණ සිද්ධ වෙනවා. හැබැයි දූෂණ වළක්වීම වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් තව වෙනකන් අරගෙන නැතුවා කියනවා 2015
දූෂණ විරෝධය නතර කරන්න වෙනුවෙන් ජනතා විමුක්ති වෙනුවට අවස්ථාව දීපේක කෙනතුම කතා කරමු. අපි දැක්ක ඒකත් ඒකේ කාරණේකුත් ඇත්ත කතන්දරයක් ඇති. දැන් පහුගිය කාලේ ඒ අය ෆයිල් හදාගෙන ඇවිල්ලා ෆයිල් ටික දූෂණ විරෝධියක බාර දුන්නාම ඒකේ අරගෙන රජයේ මුදල් ටික භාවිතා කරලා මිලියන ගණන් ඒකේ මාසික වැටුපා අරගෙන ඒවා ටික පාවිච්චි කරලා ඒ ෆයිල් ටික හදාගෙන ගිහලා අධිකරණයට බාර දීලා ඒ හොරු ටික අරගෙන ගිහලා අධිකරණයෙන් දඬුවම් දෙනවා වෙනුවට ඒ ඇත් කටයුතු කරලා තිබුණේ ෆයිල් ටික අරගෙන දේශපාලන වරප්‍රසාද ලබා ගන්න. ඒක අරගෙන ගිහලා දැන් මැතිකරණ වේදිකාවල ඒවා ප්‍රතිආරය කරනවා. මැතිවරණ වේදිකාව අපි හැංගිලට හැංගිමුත කවුද කියලා අපි දන්නේ නැතුව හිටියා. ඊ රණවිල් එක්කමසිංහ මැතිතුමා ඒක එලි කරා ඒක ලොකු දෙයක්. ඒ නිසා මේවා කරන්න නෙමෙයි මේ දූෂණ ගැන කතා කරන්නේ. ඒ නිසා දූෂණ සම්බන්ධව තියෙන පැත්තත් අවබෝධ කරගන්න. මේ රටේ දූෂණ ටික වළක්වලා ජනතාව අතර ගලාගෙන යන තියෙනවා තැන් තැන් වලින් වළක්වන දේවල් නතර කරන්න කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා ඒ දේවල් අපි රජයක් විදිහට ඔබතුමා අවධානය කරන්න. ඒ වගේම අපේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න කරන්න. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න කරන්න ඕන කිව්වහම අවධානය යොමු වෙන්න ඕනේ මොනවටද? පාඩු ලැබපු ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. මේ කට්ටිය දැන් අද ඒකටත් අප්පුඩි ගහනවා. මේ කට්ටිය කලින් කරේ මොකද්ද? ශ්‍රී ලංකන් එක අපි විකුණලා තිබ්බ පාඩු ලැබන ආයතනයක් විදිහට. ඒක තමන්ට සංචාරයන්ට තමන්ගේ නඩපිටින් ගිහිල්ලා වන්දනා ගමන් ගන්න බැරි වෙනකොට ඒකේ ඒ ආයතනයකට ඉඩ නොදෙනකොට වෙලාව ප්‍රමාද කරනකොට ෆ්ලයිට් එක ප්‍රමාද කරනකොට ඒවට විරුද්ධ වෙනකොට ඒ ආයතනය නැවත පවරගත්තම මේ රටේ මහ ජනතාවට බරක් වෙන්නේ. ඒ වගේ මනිත් පැත්තෙන් අපි දැක්ක සීනි කර්මාන්තශාලාව අපේ මොනරාගල තියෙන ඒක අපි විකුණලා තිබුණා පුද්දලික අංශයට දීලා තිබුණා. අය පව් ඇවිල්ලා දේශපාලන පලි ගැනීම වෙනුවෙන් ඒව නැවත පවරා ගන්න ලැබුවා. ඒ වගේම වෝටර් ස්ටේජ් එක දීලා තිබුණා. ඒව නැවත තමන්ගේ දේශපාලන මත ජයග්‍රහණය කර ගැනීම වෙනුවෙන් නැවත පවරා ගත්ත පාඩු ලැබුවා ආයතන විදිහට. හැබැයි දැන් අලුතෙන්ම මේ කටි ප්‍රතිව්‍යුහගත කරන්න යන්නේ මොනවද? දැනට සොච්චමින් හරි අපි ලාභ ලැබුණ ආයතන කීපයක් තියෙනවනම් ශ්‍රී ලංකන් අපේ ටෙලිකොම් එක ඒකයි අපේ ශ්‍රී ලංකා හොස්පිටල් එකයි. මේ ඉක්මනින්ම ප්‍රතිව්‍යුහගත කරන්න කරන්න හැක්කුමක් ඇවිල්ලා තියෙන මොකද්ද? යන්තම් හරි ලාභයක් උපෙලා මේ රටේ ණය බරට සාර්ථක මූණ දෙන්න පුළුවන් විදිහේ ආයතන තියෙනවා නම් ඒවා ටික තමයි මේ ප්‍රතිව්‍යුහගත කරන්න කඩියම තදියමත් තියෙන්නේ. ඒ නිසා මේක කරලා නෙමෙයි අපේ රට ගොඩනගන්න ඕනේ. ඒ නිසා අපි කියනවා මේ සියලු දේවල් පැත්තකින් තියන්න අපිට ආරාධනා කරන හැම වෙලේම එන්න අපිට උදව් කර අපි හැම වෙලේම උදව් කරලා තියෙනවා. අපි IMF එකට යන්න කිව්වා. IMF ණය මුදල් ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. එනිසා මේ සතුට අපිගේ කුහකත්වයක් නැහැ. අපිට තියෙන අවසාන හුස්ම ගන්න මේක ඇවිල්ලා කාන්තාරයකට ජල බිඳක් වැටුණා වගේ. එනිසා මේකෙන් අපි ජයග්‍රහණ හම්බුණා කියලා මහ පම්පෝරි ගහන්න ලැහත් වෙන්න එපා. මේක අපි අවස්ථාවක් කරගෙන තව ඉදිරියට ගමන් කළ යුතු වෙනවා. එනිසා අපි විපක්ෂයේ විදියට කාලකන්ණි විපක්ෂයක් විදියට කටයුතු කරලා නැහැ. අපි මේ යෝජනාව කරේ අපි බොහෝ අපි ආණ්ඩුවට ආපු අපි විපක්ෂයට ආපු මුල් කාලේ ඉඳලා IMF යන්න එහෙම ගියා නම් අද මේ ජනතා විඳින වේදනාවට පත් වෙන්නේ නැතුව අපිට මේට වැඩිය සාධාරණ මාලාවක් එක්ක අපිට ගණිතු කරන්න පුළුවන්. ඒ නිසා මෙවට විසඳුම් විදියට දැන් නායකතුමා අලුතෙන් ආංශික අධීක්ෂණ කාර්යක සභාව 17ක් ඇතුළත් කරලා තියෙනවා. දැන් මේ ජනතුමා මේ අලුත් විකල්පයේ විදියට දැන් කරලා දෙන්නේ මොකද? දැන් බලමු අපි හිතුවේ මේකේ රට විසඳුමක් විදියට ගෙනියන්න මේ කාර්යක සභාව පත් කරගෙන යයි කියලා. හැබැයි දැන් බලපුවහම මොකද වෙලා තියෙන්නේ? ඇමති ගන්න නැතුව පැත්තට විසිවෙච්චි අර ඒ අයට මේ හරහා ඇමතිවරෙක් වශයෙන් වරප්‍රසාද ටිකක් ලබා දීමේ භූමිකාවද්ද මේ නිර්මාණය කරන්න කියලා අපිට සැකයක් තියෙනවා. මේ වගේ සභාපතිකම් හම්බලා තියෙන කාට? පහුගිය කාලේ ආරක්ෂාව සම්බන්ධ තියෙන අධීක්ෂණ කාර්යක්ෂක සභාවේ සභාපති ධූරය හම්බලා තියෙන්නේ පහුගිය කාලේ නිලියන්ට යට ඇඳුම් අරගෙන ගියා කියලා චෝදනා එල්ල වෙච්ච අයට. ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනැගීම වෙනුවෙන් ඒක සභාපතිත්වය දීලා තියෙන කාටද? ජාත්‍යන්තරෙන් අපේ රට කොන් කරලා මෙරට නන්නත්තර කරන තර පරිපත් කරපු අපේ රට අපකීර්තිය ගෙන ආපු උදවියට ඒක කටයුතු කරන්න දීලා. ඒ වගේම මෙරටේ කෘෂිකර්මාන්තය විනාශ කරපු අයට මෙරටේ ආර්ථික හා භෞතික කටයුතු සැලසුම් වෙනුවේ සභාපතිත්වය දීලා තියෙනවා. ඒකට අපිට පුළුවන්ද මේ වගේ අපේ රටේ අනාගතේ ගොඩනැගෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්ද? ඒ නිසා මේ ආංශික කාර්යක සභා ආංශික අධීක්ෂණ කාර්යක සභා කියන්නේ මේ රටේ තවත් කැබිනට් ඇමතිවරු විදියට ඇමතිකම් කරන්න බැරුව අසාර්ථක වෙච්ච අය පස්සට වැටුනහම ඒ අය නැවත උසවාතබල ඉදිරියට ගේන්න හදපු තවත් මගඩියක්ද කියන සැකයක් තුල සත්භාවයේ කැපකිරීම පිළිබඳ අපිට සැකයක් තියෙනවා. ඒ නිසා ඔබ අපිට දෑත දික් කරනවා නම් ඒ දෑත දික් කරන්න කලින් ඔබේ පැත්තෙන් ඊට යුතු කාරණාට ඉෂ්ට කරලා ඒ තැන කරන්න කියන කාරණේ මතක් කරමින් මන්නේ බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්තුමා. කළු මහින්ද නන්දරත්නගේ තුමා.
උලසනේ සභාපතිතුමනි, මම ඉතාමත් සන්තෝෂ වෙනවා හෙට අනිද්දා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගාවට ගිහිල්ලා බුලත්තක් දීලා වැඳලා තනතුරක් බාර ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න එක්කෙනෙක්ට පස්සේ කතා කරන්න ලැබීම පිළිබඳව. මොකද දාපුවම there is no point. පොයින්ට් එකක් එන්න හේතුවක් තියෙන්න ඕනේ මේ කෙනෙක්ගේ නම.
පොයින්ට් බෝඩ් එක
කිව්වනම්. ඒ නිසා
මෙතුමා මුතුමාගේ නම කිව්වේ නෑ.
මම කෙනෙකුට කලින් කතා කරපු කෙනා කියලා කිව්වා. මම කලින් මම වෙනවා. මෙතුමා මේ කතා මෙතුමලා ගිහිල්ලා
පොයින්ට් බෝඩ් එක නේ මන්තුමා.
සභාපතිතුමනි, මුලසරේ සභාපතිතුමනි, මම මීට දවස් දෙක තුනක්ම ගියපු හැම වෙලාවකම ජනාධිපතිතුමාගේ කාමරයේ ගිහිල්ලා ඉන්නේ, ෆයිල් තියාගෙන, ලියුම් තියාගෙන, බුලත් අත් ඇඳගෙන, සමගි බලවේගේ කවුද කියලා අපි දැක්කා. ඉතින් ඒ නිසා තොප්පිය හරිනම් දාගත්තට කමක් නැහැ. හැබැයි ඉතින් ඔය එන්නේ නැහැ කියලා කොච්චර කිව්වත් තව ටික කාලෙකින් ආවට පස්සේ මේ පැත්තට ඇවිල්ලා ප්‍රසිද්ධියේ ඉඳ වෙනවා. මම ඊට එහාට ගන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබතුමාට සුබ පතනවා. අනුරාධපුරේ අර වැව හදන්න කියලා කඩෙත් කඩා ගන්න ගියානේ. ඉතින් ඒ හින්දා කඩේ කඩන්න නැතුව අපි බේරලා දෙන්නම්. ඒක වෙනම දෙයක්. මුලසනේ සභාපතිතුමනි, මම
අන්තිම
හොරකම කරලා ඒ හොරකම දූෂණය කරන කිව්වහම මෙතුමා කුසු වන ගොවි ජන සේවය කරන දුන් දීලා මගේ
ආදිරේ යන්න අවශ්‍ය
නැහැ.
අරු මහින්දා නාමික මෙතුමා පුතා කතා කරන්න.
මුල මේ මුලසනේ සභාපතිතුමනි, මම විශේෂයෙන් මට තේරෙනවා එතුමගේ වේදනාව. ඒ නිසා මම ඔබතුමාගේ කඩේ කඩන්නේ නැහැ, බය වෙන්න එපා. අනවසරෙන් වැවයිනේ හදලා තියෙන කඩේ අපි කඩන්නේ නැහැ. අපි ඒක ගැන බය වෙන්න එපා. මුලසනේ සභාපතිතුමනි, නැමට තේරෙනවා මේ වේදනාව. මට තේරෙනවා. හරි මට තේරෙනවා. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි, අද අපි විවාද කරන්නේ ඔබතුමා දන්නවා පහුගිය කාලේ පුරා මේ රටේ කතාබහට ලක්වෙච්ච මාතෘකාවක්. අපි රටක් හැටියට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ මුදල් අනුමත කරලා මේ මුදල් පිළිබඳ ඔබතුමා දන්නවා අතිගරු ජනාධිපතිතුමා මේ මුදල් ලැබීම පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් කරලා පාර්ලිමේන්තුවේ විවාදයෙන් ඒ පිළිබඳ තමයි එතුමා කරපු ප්‍රකාශය පිළිබඳ කරන විවාදය තමයි අපි දැන් මේ ඉන්නේ. මුලසනේ සභාපතිතුමනි, අපි මේ විවාදයේදී අපි දැක්කා විපක්ෂයේ විසින් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම පිළිබඳ, ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගණදෙනු කිරීම පිළිබඳ, ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම හරහා රටට වෙන අගතිය පිළිබඳ විවිධ චෝදනා විවිධ යෝජනා ඉදිරිපත් කරා. මේකට විවිධ කට්ටියලව උපෙන්න දෙන්න උත්සාහ කරා. මේක අහුවලාගේ කාලේ ගියේ, මේක මෙයාගේ කාලේ ගියේ, මේක ලකුණ මෙයාට එන්න ඕනේ, මේකේ ලකුණ මෙයාට එන්න ඕනේ කියලා විවිධ අදහස් යෝජනා ඉදිරිපත් කරා. නමුත් මොනවා වුණත් අපිට කියන්න තියෙන්නේ කවුරු කරත් මම හිතන්නේ අපි මේ ගෞරවය වත්මන් ජනාධිපතිවරයාට දෙන්න ඕනේ. අපේ රජයක් යටතේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගත්ත තීන්දුව කාරණා නිසා තමයි මෙතරම් කෙටි කාලයක් තුල මේ අරමුදලේ මුදල් අනුමත කරලා අපිට මුදල් ලබා ගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේක කාටවත් එහාට මෙහාට කියන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ අපේ රජයක් යටතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගනු ලැබුණු තීරණ ගනී කියලා. මොකද මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරපු කොන්දේසිය තුමයිට කරන්න කටයුතු කරා. ඒ නිසා මම විශ්වාස කරන්නේ අපේ රජයක් යටතේ කරයි කියලා. ඒ නිසා ඒ ගෞරවය එතුමාට දෙන්න ඕනේ. එතුමා ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මං හිතන්නේ ලෝකේ රටවල් ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිලා වසර ගණනාවක් ආධාර ගන්න බැරුව හිටියා. හැබැයි ශ්‍රී ලංකාව රටක් හැටියට අපි වසර මාස 7ක් වගේ කෙටි කාලයක් 8ක් වගේ කෙටි කාලයක් තුළ ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්වාසය දිනාගෙන මේ මුදල ලැබිලා නැවතත් රුපියල ශක්තිමත් කරලා මේ ඩොලර් අරමුදය අවසන් කරලා මේක ඉදිරියට යන්න අවස්ථාව ලැබීම ගැන අපි ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මුලසනේ සභාපතිතුමනි, මේ ණය මුදල මෙතරම් කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලැබෙන්න මූලික හේතු කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කරා මේ ප්‍රතිපමේ මුදල් විදහස් කිරීමට පෙර රජය ගත යුතු ක්‍රියාමාර්ග. ඒ ගත ක්‍රියාමාර්ග එකක්වත් සුන්දර ක්‍රියාමාර්ග නෙවෙයි. ඒක ජනතාවට හිතකර ක්‍රියාමාර්ග නෙවෙයි. හැබැයි ජනාධිපතිතුමාට සිද්ධ වුණා ඒ තීරණ ගන්න. ඒ අතර අපි දැක්කා බදු පනත, බදු මිල සියලු බදු වැඩි කරන්න සිද්ධ වුණා. මේ තුල රටේ විශාල ආන්දෝලනාත්මක කතා බහකට ලක් වුණා මේ බදු පනත පිළිබඳ. ඒ වගේම තෙල් මිල විදුලි මිල වැඩි කරන්න සිද්ධ වුණා. තෙල් සඳහා විදුලිය සඳහා මිල සූත්‍රයක් ගේන්න සිද්ධ වුණා. මහා බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කරන්න උනා. රජයේ බලපෑමකින් තොරව මහා බැංකුවට විශේෂ අවස්ථාවලදී තීරණ ගැනීම වැනි අවස්ථා ලබා දෙන්න සිදු වුණා. ඒ නිසා මේ කාරණා කටයුතු තීන්දුව කරපු නිසා තමයි මේ වගේ කෙටි කාලයක් තුළ දැන් මේ පිළිබඳ දැන් බදු වැඩි කිරීම පිළිබඳ විපක්ෂයේ දිගින් දිගටම චෝදනා එල්ල කරා. අපි පිළිගන්න ඕනේ මුලස්සනේ සභාපතිතුමනි, අපේ රටේ දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ආදායම බැලුවොත් අපිට 8.3යි තියෙන. මේක 15%කට අනිවාර්යෙන් අපි යන්න ඕනේ. ඒක තමයි අපේ ඉලක්කය. 20-25 වෙනකොට මේක 15%කට යන්න. එහෙමනම් එතන යන්න නම් අපි බදු වැඩි කරන්න ඕනේ. අපි පහුගිය කාලේ විශාල බදු සහනයක් දුන්නා. ඒකෙන් තමයි අපි අපේ අමාරුව වැටුනේ. ඉතින් ඒ නිසා ඒ බදු කැටි කිරීම අමහිරි වුණත් එතෙන් අපට යන්න සිද්ධ වුණා. ඒ වගේම අපි ගත්තොතින් තෙල් සහ විදුලිය සඳහා ගෙනාවු මිල සූත්‍රේ. කුලසනේ සභාපතිතුමනි, අපි රුපියල් 400කට තෙල් ලීටරයක් ගෙනෙල්ලා අපි 120කට වික්කා. රුපියල් 380ක් සමා වෙන 300 ගාණක් අපි සහන ආධාර වශයෙන් දුන්නේ. ඉතින් අපි මේක ට්‍රිලියන ගාණක් ආණ්ඩුව පාඩු ලැබුවා. ඉතින් අපි පිටරටින් ණය අරගෙන අවිල මිනිස්සුන්ට සහන දුන්නා. අපි විදුලිය ගත්තොත් ඒකකයක නිෂ්පාදිත මිල රුපියල් 44යි. ඒකල අපි රුපියල් 20කට විදුලිය 26කට විදුලිය ඒකකයක් වික්කා. එක විදුලි ඒකකයෙන් රුපියල් ගණනාවක් පාඩු ලැබුවා. වසරකට බිලියන ගාණක් පාඩු ලැබුවා. ඒ නිසා ඒ පාඩු ලැබපු ආයතන ස්වාධීනව කටයුතු කරන්න මිල සූත්‍රයක් ගෙනෙල්ලා එදා ලෝක වෙළඳපොලේ පවතින මිලට තෙල් ටික විකුණන්න, ඒ මිලට විදුලි බල මණ්ඩලයට තෙල් ටික දෙන්න ඒ ක්‍රමවේද ගෙනාවා. එවැනි ක්‍රමවේද ගෙනෙල්ලා කටයුතු කරපු විශ්වාසය මත තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටේ මේ වැඩපිළිවෙල පිළිබඳ විශ්වාසය තබලා මේ ප්‍රතිපාදන ලබ අපිට මේ ණය මුදල අනුමත කරේ. ඒ නිසා අපි එක එක්කෙනා විපක්ෂයේ අපි ආණ්ඩුවත් අපි ඒගොල්ලෝ එකට එක්කහුවෙලා අපි රණ්ඩු කරගන්නේ නැතුව දැන් අපි දකිනවා රටක් කැටියට අපිට දේශපාලනය කරන්න අපට රටක් තියෙන්න ඕනේ. මේ ආර්ථිකය කඩාගෙන වැටිලා මේ රට බංකොලොත් වෙලා මේ රටට ආයෝජකයන් නැති වෙලා මේ රටේ මිනිස්සුගේ රැකිය අහිමි වෙලා මිනිසුන්ට කන්නේ නැති වෙලා ඒ මොනවා කරත් අපට දේශපාලනයක් කරන්න අපට ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මැතිවරණ ඕනේ පක්ෂයක් දිනන්න පුළුවන්. හැබැයි මේ වැඩපිළිවෙලත් එක්ක අපට ලොකු විශ්වාසයක් තියෙනවා, අපට සුබදායි මාවතක් තියෙනවායි කියලා. එනිසා අපි ඔක්කොම එකට එක්කහුවෙලා මං හිතන්නේ අපිට මතකයි හැමදාම විපක්ෂ මේ රටේ කටයුතු කරපු ආකාරය. ඔබට මතකයි 30 අසරක යුද්ධේ යුද තීරණාත්මක වෙලාවේ විපක්ෂය කටයුතු කරපු ආකාරය. ඒ වගේම කොරෝනා තීරණාත්මක වෙලාවේ විපක්ෂය කටයුතු කරපු ආකාරය. ඒ නිසා මං හිතන්නේ මෙවැනි ජාතික ප්‍රශ්නවලදී අපි පක්ෂ විපක්ෂේ බියුතු නැහැ. ඒ නිසා මේ ජාතික ප්‍රශ්නවලදී අපි එකට එක්ක වෙලා කටයුතු කරොත් තමයි රටක් හැටියට අපට ගොඩ එන්න පුළුවන්. ඒ නිසා මම විපක්ෂයට යෝජනා කරන්නේ මේ අර්බුදයේදී අපි ඔක්කොම එකට එක්කහුවෙලා ජනාධිපතිතුමා මේ ගෙනෙන වැඩපිළිවෙලට සුභවාදීව මේ ප්‍රශ්නෙදී තුමට සහයෝගය ලබා දෙමුයි කියන එකයි අපි මතක් කරන්නේ. විශේෂයෙන් මුලසනේ සභාපතිතුමනි, අද මගේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාරණේ මගේ විශේෂ අවධානය යොමු කරන්නේ මම මේ වැඩි කාලයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ බදු ගැන පෞද්ගලිකකරණය ගැන මේ පිළිබඳ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ විශේෂ අවධානය යොමු කරනවා මේ කතා මේ පාර්ලිමේන්තුවේ කවුරුත් කතා කරපු නැති මාතෘකාවක් පිළිබඳ. ඒ තමයි මුලසනේ සභාපතිතුමනි, දැන් මේකේ පැහැදිලිව අපිට කියලා තියෙනවා ඇන්ටි කරප්ෂන් බිල් එකක් ගේන්න කියලා. මේක මේ වෙනකොටත් අපේ ගරු අධිකරණ නියෝජ්‍ය අමාත්‍යතුමා කිව්වා අද ගැසට් එකට යවුවයි කියලා. මේ වෙනකොට සියලු දේ සකස් කළා ගැසට් එකට යවලා තියෙනවා. ඒ නිසා මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූෂණ මර්ධන වැඩසටහනට අනුව ශ්‍රී ලංකාවට නව දූෂණ මර්ධන පනතක් ගෙනීම සඳහා මේකේ දිනවාණු වෙන් කළා තියෙනවා. මම හිතන්නේ මේක හරියට වෙන්න ඕනේ දෙයක් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේක මම හිතන්නේ මේ ඔක්කොටම වැඩිය මේක බලවත් හරියට බලවත් පනතක් මේකට ගේන්න පුළුවන් නම් මං හිතන්නේ රටක් හැටියට මේ ආර්ථික කඩාවැටීමේ අපි ලබන ලොකුම ජයග්‍රහණය මං විශ්වාස කරනවා මේකයි කියලා. මං එහෙම කියන්නේ මුලස්සනේ සභාපතිතුමනි, ඔබතුමාට මතකයි හැමදාම මේ රටේ දේශපාලන පක්ෂ අපිත් ඇතුළු අපි හැමදාම කරන්නේ මැතිවරණයක් එනකොට හොරා 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 කියලා බලයටපත් වෙනවා. මේක තමයි අපි හැමදාම කරේ. 2015 ඔබට මතකයි 2014 මැතිවරණේ සියලු දෙනාට එල්ල කරා චෝදනා එල්ල කරලා ඉවර වෙලා ඵලයටපත් වුණා. ඒ වගේම අපි 2019 මේ ගැන කතා කරා. හැබැයි අපි කරපු දෙයක් නැහැ. ඒ නිසා මම හිතන්නේ මේක දේශපාලඥයට දෙන්නේ නැතුව මේ දේශපාලඥයන්ට හුරුවල්ලන එක දෙන්නේ නැතුව මේක දේශපාලඥයන්ට දැන් මේ හැම එකේම චෝදනා එල්ල කරන්නේ දේශපාලඥයන්ට විතරයි. මේ දූෂණ අක්‍රමිකතා කරන්නේ දේශපාලඥයන් විතරයි කියලා තගින්නේ. හැබැයි මේකට මහා පරිමාණයෙන් සම්බන්ධ වෙන රාජ්‍ය නිලධාරි ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේකට මහා පරිමාණයෙන් සම්බන්ධ වෙන ව්‍යාපාරිකයෝ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේකට මහා පරිමාණ සම්බන්ධ වෙන විවිධ සංවිධාන ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේම මේවට සම්බන්ධ වෙන පොලිසිය අනිත් නිලධාරීන් ගැන කතා කරන්නේ නැහැ. දේශපාලඥයන්ට විතරයි හැමදාම හොරකම දූෂණය ගැන ඇල්ල දික් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සියලු දෙනා රටේ 15 සිට ඉහළ දක්වා මේ හොරකමට දූෂණයට සම්බන්ධ වෙනවා නම් ඔවුන්ට දෙන්න පුළුවන් උපරිම දඬුවම ඔවුන්ගේ දේපොළ අරාජසන්ත කරලා ගිනුම් වහලා දෙන්න පුළුවන් උපරිම දඬුවම් ලබා දීම සඳහා අඩුගානේ මේ ගේන්න බලන පනතෙන්වත් ජනාධිපතිතුමාට අපි යෝජනා කරනවා මේ පනත හරහා හරියට ක්‍රියාත්මක කරන්න කියලා. එහෙම නැත්නම් ආපහු වෙන මැතිවරණයක් කෙනකොට හොරකම කියන ගැලියට දාගෙන අවිලා බලයටපත් වෙනවා. ඒ නිසා මේ පාල් දේශපාලත්‍යකට මේක අයින් වෙලා මේක නීත්‍යානුකූලව මේ රටේ මේ පනත මං හිතන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දැනුම් දීලා තියෙන මේ පනත මේ ඇන්ටි කරප්ෂන් බිල් එක තියන්න පුළුවන් උපරිම නීති ලෝකේ තියෙන හොඳම පනත හැටියට මේක පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ කියලායි මගේ යෝජනාවම ලස්සනේ සභාපතිතුමනි. මම එහෙම කිව්වේ මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට එක කියන්නේ එතුමා 2015 වරද්දගත්තා. මේ හොරකම නවත්තන්න කියලා එතුමාට වැරදුනා 2015. ඒ නිසා මම එතුමාට යෝජනා කරන්නේ ඒ 2015 වෙච්ච වැරද්ද නිවැරදි කරගන්න කියලා. නිවැරදි කරලා මේ පාරවත් මේක හරියට හදාගෙන මේ රටේ දේශපාලඥයන්ට මේ විදිහට දෙන වැරදි නම නිවැරදි කරගන්න කටයුතු කරගන්නයි කියලා මම කියන්නේ. මුලසනේ සභාපතිතුමනි අපි දැක්කා 2015 මේ රටේ 2005 ඉඳලා 14 වෙනකම් පාලනය කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ දූෂණ අක්‍රමිකතා මහා පරිමාණ වංචා සිද්ධ වුණායි කියලා විශාල මතයක් රටේ සමාජගත කරා. මම කියන්නේ නැහැ ඒවා සමහර ඒවා නැහැ කියන්නේ නැහැ තීරව වෙන්නත් පුළුවන්. හැබැයි තාම ඔප්පු වෙලා නැහැ නිසා මට හරියට මේක ගැන කියන්න බෑ. හැබැයි මේ පිළිබඳව ඔබතුමාට මතකයි ඔබතුමාට හිටපු රජේ 2015 කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. ජනවාරි මාසේ 21 වෙනිදා 15 ඇලිරක් 0.05 ඇලිරක් 602 මගින් දූෂණ වර්ෂණ වංචා විමර්ශන ඒකකයක් හදන්න කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා 2015 ජනවාරි 21 වෙනිදා. ඒ වගේම චම්පිකරවණ කැමතිතුමා එදාම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා පසුගිය කාලයේ සිදු වී ඇති මහා පරිමාණ දූෂණ සොයා බැලීමට විශේෂ කොමිෂන් සභාවක් පත් කරන්න කියලා. දැන් 2015 බලයට පත් වෙලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ මොකද ඒකට නායකත්වයේ ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් එක්ක හැම වෙලාවෙම සාකච්ඡා කරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිත්වමත් එක්ක මේ වැඩපිළිවෙලට නායකත්වයේ ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ. එවකට හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර දිසානායක මහත්තයා තමයි මේකට නායකත්වයේ ගත්තේ. ඒ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා අනුර කුමාර දිසානායක මහත්තයා තමයි මේක සියල්ල සැලසුම් කරේ. සැලසුම් කරලා මේ කැබිනට් පත්‍රිකා සකස් කිරීමේ ඉඳලා ඒ සියලු දේ පිටිපස්සේ ඉඳලා මේ රටේ මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා හොයන්න කියලා වගකීම් එතුමලා කැබිනට් මණ්ඩලයට කමිටුවක් පත් කරා. කුලසනේ සභාපතිතුමනි ඒ පත් කරපු කමිටුවේ ඒකේ වෙනම තියෙනවා දූෂණ විරෝධී කමිටුවක් කියලා. ඒකේ තියෙනවා ක්ෂණික ප්‍රතිචාර කමිටුව කියලා. ඒකේ අධ්‍යක්ෂකවරයා හැටියට කවුද හිටියේ? ආනන්ද විජේපාල මහත්මයා. ආනන්ද විජේපාල කියන්නේ කවුද? කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායක මහත්තයාගේ පුද්ගලික ලේකම්. එතකොට දූෂණ විරෝධී කමිටුවේ ක්ෂණික ප්‍රතිචාර කමිටුවේ අධ්‍යක්ෂක හැටියට කටයුතු කරන ආනන්ද විජේපාල මහත්තයා. එයාගේ යටතේ තියෙනවා පොලිසිය. එයාගේ යටතේ පොලිසිය තියෙනවා ශානිය බේසේකර මහත්තයා තමයි එතුමාගේ මේ කමිටුව යටතේ ඉන්නේ. ඒ වගේම අනු කමිටුවක් තියෙනවා. ඒ අනු කමිටුවේ ඉන්නේ නීතිපතිතුමා වෙනුවෙන් තුසිත් මුදලිගේ කියලා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥෙක් මේ කමිටුව සඳහා සම්බන්ධ වෙනවා. ඒ වගේම අධ්‍යක්ෂ පරිපාලන කියලා කමිටුවක් තියෙනවා. ඒකට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වාහන සහ සියලු දේ ලබා දෙනවා. එතකොට මේ කමිටුව තමයි අනුර කුමාර දිසානායක මහත්තයාගේ පෞද්ගලික ලේකම්, හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර දිසානායක මහත්තයාගේ පුද්ගලික ලේකම් තමයි 2015 දූෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂ කැරිට කටයුතු කරන්නේ. එතුමාගේ යටතේ තමයි පොලිසිය ඉන්නේ. එතුමාගේ යටතේ තමයි නීතිපති ඉන්නේ. එතුමාගේ යටතේ තමයි සියලු ඒවා තියෙන්නේ. ඊළඟට ඒ කමිටුව වෙන අනු කමිටු තුනක් පත් කරනවා. ඒ අනු කමිටු තුනට තමයි ක්ෂණික ප්‍රතිචාර කමිටුව කියලා එකක් හදලා දෙනවා. ඒකේ සම්බන්ධීකරණය අනුර කුමාර දිසානායක ඒවකට හිටපු කෘෂිකර්ම ඇමතිතුමා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා තමයි මේ අනු කමිටුවේ සභාපතිවරයා හැටියට කටයුතු කරන්නේ. එතුමා යටතේ අනුයුක්ත කරන රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. එතුමා යටතේ පොලිස් නිලධාරීන් ඉන්නවා. එතුමා යටතේ නීතිඥයන් ඉන්නවා. එතුමා යටතේ මූල්‍ය හා විකරණ විශේෂඥයන් ඉන්නවා. එතුමා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා. එතකොට අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හිටපු කෘෂිකර්ම ඇමතිතුමා එතුමාගේ යටතේ තමයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියලු දේවල් එතුමාගේ ලේකම් සහ එතුමාගේ යටතේ තමයි තියෙන්නේ මේ හොරකම් හෙවීම සඳහා වසර තුනක කාලයක් මේ දූෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂක හැටියට කටයුතු කරන්නේ අනුර කුමාර දිසානායක මහත්මයාගේ ලේකම් එතුමාගේ ලේකම් තමයි මේ ආනන්ද විජේපාල මහත්තයා ආනන්ද විජේපාල මහත්තයා තමයි දූෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂකවරයා හැටියට එතුමා තොරතුරු ටික අරගෙන දෙනවා අනුර කුමාර දිසානායක මහත්තයාට එතුමා ඒ කමිටුව මෙහෙවනවා එතුමා යටතේ නීතිඥයන් ඉන්නවා ඒ නීතිපති දෙපාර්තමේන්තුව ඉන්නවා සියලු පොලිස් නිලධාරීන් ඉන්නවා මේ සියලු කටයුතු කරනවා එතුමාට දුන්න වගකීම තමයි 15 දෙනෙක් හඳුරගෙන මගේ ළඟ තියෙනවා අභිරත්න කොමිෂන් සභා වාර්තාව මේකේ තියෙනවා 15 දෙනෙක් හඳුරගෙන ඒ 15 දෙනාට විරුද්ධව කටයුතු කරන්නයි කියලා කියනවා ඒ 15 දෙනාත් අඳුරලා දෙනවා මුලස්සනේ සභාපතිතුමනි ඉතින් ඒ නිසා වසර 3ක කාලයක් මේ අනුර කුමාර දිසානායක මහත්මයාගේ ඒ පෞද්ගලික ලේකම් එතුමාගේ ලේකම් ආනන්ද විජේපාල මහත්මයා 12,51,000 වැටුප් පෙරගෙන තියෙනවා ඒ විතරක් නෙවෙයි එතුමාට වාහනයක් රියදුරෙක් දීලා තියෙනවා එතුමා වසර 3ක් දූෂණ 2015 ඉඳලා 2018 වෙනකම් දූෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කරලා තියෙනවා. එතුමා පඩි අරගෙන තියෙනවා, වාහන අරගෙන තියෙනවා. ඒ වගේම අනු කමිටුවේ සභාපතිවරයා හැටියට කටයුතු කරලා තියෙන්නේ අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායක. මේ දෙන්න එක්කවලා අවුරුදු 3ක් 2015 ඉඳලා අවුරුදු 3ක් එතුමා කටයුතු කරලා තියෙනවා මේ වැඩපිළිවෙලේ මේ දූෂණ වංචා හොයන්න. ඉතින් ඒ නිසා අපි අහන්නේ දැන් ඒක හොඳයි. මම කියන්නේ මේක වරදක් නැහැ. එතුමලා අරගෙන තිනවා කුලසනේ සභාපතිතුමනි මිලියන ගාණක් මේකට වීදම් කරලා තිනවා. මගේ ළඟ තිනවා අබේරත් කොමිෂන් සභා වාර්තා. මේ කොමිෂන් සභා වාර්තාවට අනුව මේ කොමිෂන් සභාවේ නිර්දේශය මොකද්ද? අනුර කුමාර දිසානායක මහත්තයාගේ ප්‍රජායිතිය අහෝසි කරන්න ඕනේ කියලා. මේක ප්‍රජායිතිය අහෝසි කරන්න පුළුවන්. ඒගොල්ලෝ රාජ්‍ය දේපළ අවභාවිතා කරලා තිනවා. රජයේ දේපොළ අවභාවිතා කරලා තියෙනවා මේ කොමිෂන් සභා වාර්තාවෙන් කියනවා රජයේ දේපොළ අනුර කුමාර දිසානායක සහෝගේ පෞද්ගලික ලේකම් ඇතුළු මේ කණ්ඩායම අවභාවිතා කරලා තියෙනවායි කියලා. ඒ නිසා අවුරුදු 3ක් හොරු අල්ලන්න හොරකම් හොයන්න කියලා දූෂණ විරෝධී කමිටුවක් දාලා ඒකේ අධ්‍යක්ෂක හැටියට අනුර කුමාර දිසානායක මහත්තයාගේ ලේකම් මහත්තයා දාලා එයා එතුමා මේ කමිටුවේ සියලු වගකීම් ටික බාර අරගෙන කටයුතු කරලා හැබැයි වසර 3ක කාලයක් තුල එතුමාලා කරපු දෙයක් නැහැ. දැන් අද මොකද්ද කරන්නේ? දැන් අද අනුර කුමාර දිසානායක මහත්තයලා රටවටේම ගිහිල්ලා කියනවා හොරු අල්ලන්න අපට අවස්ථාවක් දෙන්නයි කියලා කියනවා. ඉතින් ඒ නිසා අවුරුදු 3ක් ඒගොල්ලෝ වසර 3ක කාලයක් අවුරුදු 3ක් හොරු අල්ලනවා කියලා නීතිපතිතුමා ළඟ තියාගෙන ඒ විතරක් නෙවෙයි පොලිසිය ළඟ තියාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ළඟ තියාගෙන අල්ලස් කොමිසම ළඟ තියාගෙන මේ සියලු දේ ළඟ තියාගෙන කරන්න පුළුවන් සියලු දේවල් අනුර කුමාර දිසානායක මහත්තයා එයාගේ පුද්ගලික ලේකමුත් කරා. හැබැයි අවුරුදු 3ක් කරලා ඒගොල්ලන්ට කරගන්න බැරි වෙච්ච දෙන් අද ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා අපට දෙන්න ජනවරමක් අපි ගන්නවා අපි හොරුන්ට දඬුවම් දෙනවයි කියලා. අවුරුදු 3ක් සියලු ආයතන දීලා කරන්න බැරි වෙච්ච මේ ජනතාවනේ බොරු මේ නොමගවන්න හදන. මේ කඩයවන්න හදන්නේ මේ රටේ මිනිස්සුනේ. ඉතින් ඒ නිසා මුලසනේ සභාපතිතුමනි අපි කියන්නේ දැන් අද එතුමාගේ ලේකම්තුමා අද ගල්ගමුවෙන් මාලිමාවෙන් ඡන්දය ඉල්ලනවා. අද මේ මෙතුමාගේ ලේකම්වරයා ආනන්ද විජේපාල මහත්තයා අද කණ්ඩායම් නායක හැටියට අද මාලිමාවෙන් ඡන්දය ඉල්ලනවා. ඉතින් ඒ එතුමා එකල වේදිකාවේ නැගලා ගල්ගමුවේ කියනවා හොරු අල්ලන්න අපට ඡන්ද දෙන්නයි කියලා. එයාට හොරු අල්ලන්න පඩි දීලා වාහනයක් දීලා රියදුරෝ දීලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීලා නීතිපති දීලා සියලු දෙනා දීලා අවුරුදු 3ක් පඩි අරගෙන කරන්න බැරි වෙච්ච ආනන්ද විජේපාල මහත්තයා අනුර කුමාර දිසානායක මහත්තයාගේ ලේකම්තුමා අද ගල්ගමුවෙන් ඡන්දය ඉල්ලලා කියනවා හොරු එලවන්න අපට ඡන්ද දෙන්නයි කියලා. එලස් ඒකයි මම කිව්වේ මුලස්සනේ සභාපතිතුමනි මේ දේශපාලන පක්ෂ මේ කරන විගඩම අපි නවත්තන්න ඕනේ. මේ දේශපාලන පක්ෂ අපිටත් මතකයි අපිත් කතා කරා මේ වෙනුවෙන්. අපිත් ගියා, අපිත් කිව්වා. හැබැයි අපි දේශපාලන පක්ෂයක් හැටියට අපිට කතා කරාට අපිට මේක කරන්න අපට හයියක් නැහැ. ඉතින් ඒ නිසා මේක මම කියන්නේ නීතියෙන්. මේක නීතියෙන් ආණ්ඩුවකට ජනාධිපතිවරයකට කාටවත් බෑ. නීතියෙන් මේක හරියට ක්‍රියාත්මක කරන පනතක් මේ පාර්ලිමේන්තුවට ගේන්න කියන එකයි අපි කියන්නේ. ඒ නිසා මේ පනත ගෙනාපුවම අපිත් මේක අධ්‍යයනය කරන්න ඕනේ. මේකේ අඩුපාඩුකම් තියෙනවා නම් ඇතුළත් කරන්න ඕනේ. අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණේ. එතුමලාට තියෙනවා අවුරුදු 3ක හොඳ පළපුරුද්දක්. ඒ අඩුපාඩුකනුත් එක්ක අරගෙන මේ පනතර සංශෝධන ගේන්න. සංශෝධන ගෙනල්ලා මේ රටේ කිසිම දේශපාලනඥයෙකුට වැරදි කරන්න බැරි වෙන්න. මෙරට කිසිම දේශපාලනඥයෙක් නෙවෙයි කිසිම රාජ්‍ය නිලධාරියෙකුට කිසිම ව්‍යාපාරිකයෙකුට දූෂණ වංචා කරන්න බැරි වෙන්න අවශ්‍ය නීති යනපනත් අපි ගියමු. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ දේශපාලන වේදිකාවේ ආණ්ඩු ගන්න මේ මාත්‍රක අපිත් කර අපි අතිරුන් මේවා කර අපි නෑ කියන්නේ නෑ. අපි කර හැබැයි අපි කරලා ගෙනාවහම ඒක ක්‍රියාත්මක කරන්න ගියාම ඒ ක්‍රියාත්මක කරන්න දෙන යාන්ත්‍රණය තුළ මේක අපිට කරන්න බෑ. මොන දේ කරත් මේ යාන්ත්‍රණය තුළ කරන්න බෑ. ඒ නිසා මුලසෙනේ සභාපතිතුමා අපි කියන්නේ මේ සඳහා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අර්බුදයට මූණ දීපු වෙලාවේ හැරි අපට අවස්ථාවක් ලැබිලා තියෙන වෙලාවේ හැරි එක්සත් ජාතීන්ගේ සමුළුවට සම්මේලනයට සම්බන්ධව ඒ අවශ්‍ය නීතිමය රාමුව තුළ ඒ දූෂිතයන්ට දඩුවම් දෙන්න පුළුවන් උපරිම මේ ඇන්ටි කරප්ෂන් බිල් එක මේ පනත ඉතාම බලවත් පනතක් හැටියට ගේන්නේ කියන එකයි අපි මේ අවස්ථාවේ දිල්ලා සිටින්නේ. මුලස්සනේ සභාපතිතුමනි අපි මේක දිගින් දිගටම කියන්නේ නැත්තම් ආපහු අපි දැක්ක පහුගිය කාලේ අනුර කුමාර දිසානායක මහත්මගේ දේශපාලන වේදිකාවේ එතුමා පහුගිය දවස් ටිකේම අපි දැක්කා එතුමා රැස්වීම වල කතා කරනවා එතුමා ඇවිල්ලා කතා කරනවා එතුමාගේ සම්පූර්ණ කටිකාව තියෙන හොරකම ගැන විතරයි එතුමා කතා කරන්නේ හොරකම ගැන විතරයි එතුමා කියන්නේ හොරුන්ට දඬුවම් දෙන්න ඕනේ හොරුන් අල්ලන්න ඕනේ අපිත් එතන ඉන්නවා හොරුන්ට දඬුවම් දෙන්න ඕනේ හොරුන් අල්ලන්න ඕනේ ඒ පිළිබඳ කමක් නැහැ හැබැයි අවුරුදු 3ක් එතුමාටයි එතුමාගේ පුද්ගලික ලේකම් තුමාටයි අල්ලන්න බැරි වුණා නම් එතුමාටයි එතුමාගේ පුද්ගලික ලේකම් තුමාටයි අල්ලන්න බැරි වුණා නම් ඒ නිසා මේ පිළිබඳ වැඩක් නැහැ මේක දේශපාලඥයට හොරු අල්ලන්න බෑ දේශපාලඥයන්ගෙන් හොරු අල්ලන දේ වෙන්නේ නැහැ ඒක මම වගකීමකින් කියනවා ඒ නිසා මේක නීති රාමුවක් තුළට ඇතුළත් වෙන්න ඕනේ ඒ නිසා රටේ නීතිය තුළ මේක එන්න ඕනේ නීතියෙන් කවුරු වැරදි කරත් ඔවුන්ට දඬුවම් දෙන ක්‍රමවේදයක් හැදෙන්න ඕනේ මුලසනේ සභාපතිතුමනි ඊළඟට අපි ඔබතුමාට කියන්න ඕනේ මේ වැඩසටහන තුළ දැන් ඉදිරියේ අපිට කළ යුතු තව ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා දැන් අපි ගත්තොත් අපේ රටේ රාජ්‍ය ආයතන 50 ගණක් තියෙනවා මේ 50 ගණන නඩත්තු කිරීම සඳහා බිලියන විශාල මුදලක් අපි වැය කරනවා පාඩු ලබන ආයතන ගණනාවක් තියෙනවා සමහර වතු සමාගම් තියෙනවා ආණ්ඩුවේ භාණ්ඩාගාරයෙන් පඩි ගෙවන්න ඒ නිසා පාඩු ලබන ආයතන ප්‍රතිහෝගත කිරීමට අපට සිද්ධ වෙනවා ඉතින් අපි පිළිගන්නවා ටෙලිකොම් වගේ ලාභ ලබන ආයතන ගැන දාලා තිබ්බා ආණ්ඩුවක් හැටර අපට ප්‍රශ්න තියෙනවා ටෙලිකොම් වගේ ආයතනයක් විකුණන්න ඕනේද ප්‍රතිහෝගත කරන්න ඕනේද කියලා ප්‍රශ්නාර්ථය අපිට තියෙනවා ඒක ගැන අපිට කතා කරන්න බලුවා හැබැයි ලංකා හොස්පිටල් වගේ දේවල් ලොකු ප්‍රශ්න නෙවෙයි හිල්ටන් හෝටලේ වගේ දේවල් ලොකු ප්‍රශ්න නෙවෙයි හයට් එක වගේ දේවල් ලොකු ප්‍රශ්න නෙවෙයි ඒවා ආණ්ඩුවට බරක් ඒ නිසා පාඩු ලබන ආයතන ප්‍රතිවගත කිරීම පිළිබඳ අපට ලොකු ගැටලුවක් නැහැ මං හිතන්නේ ඒක කරන්න ඕනේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියන්නේ භාණ්ඩාගාරයෙන් යැපෙන්න බෑ කිසිම ආයතනයක් ඒක තමයි විදුලි බල මණ්ඩලයට කියන නියමිත මිලට විදුලිය විකුණන්න කියලා ඒ නිසා ඒක තමයි ඛනිජ තෙල් නීතිගත් සංස්ථාවට කියන්නේ නියමිත මිලට මේක කරන්නයි කියලා ඉතින් ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි බොහෝ වෙලාවට මේ ආණ්ඩුවලට බයිනවා මෙරටේ ආර්ථිකයේ කැඹල දැම්මයි කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බයිනවා අපේ ආණ්ඩුවට බයිනවා අපේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විතරක් නෙවෙයි මෙරටේ මිලියන 22කම වගේ කියන්නේ මේ ආර්ථික කඩාවැටීමට මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සාන මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ අඩු මිලට විදුලිය මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ අඩු මිලට තෙල් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සාන මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සාන ආධාර එහෙම දුන්නොත් තමයි ආණ්ඩුව බලයටපත් වෙන්නේ මිනිස්සුත් මේක තේරුම් ගන්න ඕනේ දැන් අපි ගත්තොතින් අවුරුදු 14කින් අපි විදුලි බිල වැඩි කරලා නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා නොරච්චෝලේ හතර කොට තිබ්බ ගානත් අඩු කරා එදා ඉඳලා මෑතක් වෙනතෙක් අපි විදුලි බිල අඩු කරලා නැහැ ඒ නිසා විදුලි බල මණ්ඩලයේ පාඩුව විතරක් ට්‍රිලියන 1.2ක් වෙනවා ඒ නිසා මේ සාන දුන්නේ ජනතාවට මේ සාන નિયમિત වේලාවට එදා විදුලිය ජනතාවට දුන්න නම් අපිට මේ තැනට යන්න වෙන්නේ නැහැ අපි වැඩි මිලට තෙල් ගෙනෙලා අපි අඩු මිලට තෙල් ටික දුන්නා අපි වැඩි මිලට පෝර ගෙනෙලා අඩු මිලට පෝර ටික දුන්නා අපි වැඩි මිලට බාණ්ඩ ගෙනෙලා අඩු මිලට බාණ්ඩ දුන්නා ඒ දීපු වගේ ප්‍රතිඵල තමයි අද අපි මේ භුක්ති විඳින්නේ මුලසනේ සභාපතිතුමනි ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ මේක හොඳ දෙයක් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා හරි මම හිතන්නේ අපි මේකෙන් ඇස් සැරිලා තිනවා මිනිස්සුන්ට මේක දැනිලා තිනවා දැන් මිනිස්සු තව පාරක් හිතනවා දැන් හොඳම උදාහරණය තමයි මුලස්සනේ සභාපතිතුමනි අපි තෙල් අපිට මාසයක තෙල් ආනයනය කිරීම සඳහා US මිලියන 500ක් පහුගිය කාලේ ගියා හැබැයි මේ අලුත් ක්‍රමවේදයත් එක්ක අපට යන්නේ US මිලියන 250යි. ඒ කියන්නේ තෙල් භාවිතය මේ රටේ මිනිස්සු 50%කින් අඩු කරලා තියෙනවා. තෙල් පරිභෝජනයේ විතරක් 50%කින් අඩු කරලා තියෙනවා. අද විදුලි බිල ඉහළ ගියා. 118ක් විදුලි පරිභෝජනයේ මිනිස්සු අඩු කරලා තියෙනවා. ඒ නිසා මේක හොඳයි. මේක ඉතාම හොඳයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක අපි කරන්න ඕනේ දෙයක්. ඉතින් ඒ නිසා අද මිනිස්සු තමන් හම්බ කරන දේ හරියට කළමනාකරණය කරගන්න. ඉතින් ඒ නිසා අපි කියලා තියෙන රාජ්‍ය සේවකයොත් වැටුප ගත්තම සියලු දේ ණය ගන්න. හැම දෙයක්ම ගන්නවා. ණය වෙලා අන්තිමට ඕටියකින් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. එහෙම තමයි අපි මිනිස්සු පුරුදුනේ. හැබැයි දැන් අද මිනිස්සු හැඩ ගැහිලා තියෙනවා. ඒ නිසා මිනිස්සුන්ට අමාරු කාලයක්. අපි පිළිගන්නවා මේ දවස්වල මිනිස්සුන්ටත් ඉතාම අමාරුයි. ඒක මොකද මේකට මේ අර්බුදයට මෝන දෙන එක. මේ බදු වැඩි කරන එක මේවට මිනිස්සුන්ට අමාරුයි. හැබැයි අපි අමාරුවෙන් හරි මේක කෙටි කාලීනව අපි බැලුවොත් මොලස්සනේ සභාපතිතුමනි අපිට අමාරුයි. අපි මේක දිහා බලන්න ඕනේ දීර්ඝ කාලීනව. ඒ නිසා
මම හිතුවා තමයි දෙයක් කාලයක් තියෙනවා.
කොච්චර?
2 minutes more.
Thank you. ඒ නිසා ඔබතුමාට අපි කියන්නේ මේක කෙටි කාලීනව බලන්නේ නැතුව මේක දීර්ඝ කාලීනව බලලා මේක රටක් හැටියට මේ අභියෝගයට අපි මුහුණ දෙන්න ඕනේ මොලස්සනේ සභාපතිතුමනි. ඒ නිසා අපි කියන්නේ මේ වෙලාවේ අපි පිළිගන්නවා දැන් මේ වර්ජණයකට සූදානම් වුණ අපි දැක්කා. මේකට නායකත්වයේ ගත්තේ වෛද්‍යවරු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු. අපි දන්නවා ඔවුන්ගේ වැටුප් තියෙන ඉතාම ඉහළ තලේ. ඒ නිසා ඔවුන්ගේ වැටුපට වැදෙන බද්ධ නිසා ඔවුන් ඒක මේ කරන්න අමාරුයි. හැබැයි මේ හැම කෙනෙක්ම විශාල ලෙස වැටුප් ලබන මිනිස්සු. දැන් අපි දැක්කා ගුරුවරු වර්ජණයට සහභාගී වුණා 98%කට ගුරුවරුන්ට මේ බද්ධ බලපාන්නේ නැහැ. රෝහල් සේවකයෝ මේ වර්ජනයට සම්බන්ධ වුණා 100%ක් රෝහල් සේවකයන් මේ වර්ජනයේදී ඔවුන්ට මේ බද්ධ බලපෑවේ නැහැ. අපි වරාය ගත්තොතින් වරායේ 90%, 85%ක් ඒ අයට රුපියල් 5000ක් වගේ බද්දක් තමයි වෙන්නේ මේ බදු ක්‍රමයේ තුල. ඒ නිසා රටක් හැටියට අපි බදු ගෙවන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා මම කිව්වා මේක පාර්ලිමේන්තුවේ පටන් ගමු කියලා. මම කතානායකතුමාට යෝජනා කරා අපි 225 ඉස්සෙල්ලම බදු ගෙමු කියලා. දැන් අපේ වැටුපෙත් කැපෙනවා. අයි වගේ වැටුපෙන් කැපෙනවා පමණක් නෙවෙයි බදු ගෙවන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා මම දීර්ඝ කතාවක් කරන්නේ නැහැ. ඒ නිසා මම අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ බුලස්සරේ සභාපතිතුමනි හැම දේශපාලන පක්ෂයක්ම හැම රජයක්ම මේ දූෂණය හොරකම කියන එක තමන්ගේ දේශපාලන වේදිකාවට අරගෙන බලයට පත් වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ දේශපාලත්‍යයට ඒක කරන්න බෑ කියන එක. දේශපාලත්‍යර නීති අතට ගන්න බෑ. දේශපාලත්‍යයට ඒ කටයුතු කරන්න බෑ. ඒක කරන්න ගියාම යා බලන්නේ ඒක දේශපාලන කෝණේ. ඒ නිසා මේක නීතිමය රාමුවක් ඇතුළට આવුත් විතරයි ඒ දූෂණය හොරකම අපට නවත්තන්න පුළුවන්. ඒ නිසා අපි ගරු අධිකරණ ඇමතිතුමාගෙන් අපේ නියෝජ්‍යමතුමා මෙතන ඉන්නවා. අධිකරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ එතුමා 2015 අත්දැකීමක් ලැබුවා. ලංකාවේ තියෙන නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සියලු දෙනාට ගෙනෙලා ජනතා විමුක්ති මරණ බන්දේසියක දීලා හොරකම් අල්ලන්න කියලා බාර දුන්නා. නමුත් ඔවුන් දෙක කරගන්න බැරුණා. ඒ නිසා නීතිමය රාමුවක් තුල දවන්ත ශක්තිමත් පනතක් ගෙනෙලා මේ රටේ දූෂණය හොරකම නවත්තන්න අවශ්‍ය වැඩපිළිවෙල මෙමගින් හරි සකස් කරන්න කියන එක යෝජනා කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. Order please. Order. ජාත්‍යන්තර මූලධාර මුදල සමග ශ්‍රී ලංකා රාජ්‍ය විසින් ඇති කරන ගන්නා ලද කිවිසුම් සම්බන්ධව කරු ජනාධිපතිතුමා විසින් 20/23 මාර්තු 22 දින මෙම සභාව කරන ලද ප්‍රකාශ පිළිබඳව එදින ආරම්භ කළ කල්තබීමේ විවාදය 20/23 මාර්තු 24 දින තවදුරටත් පැවැත්වීම පිණිස කාල තබන බව මෙයින් දැනුම් දෙන්න කැමැත්තෙමි. Order please. පාර්ලිමේන්තුව මාර්තු 24 දින සිකුරාදා උදේ 9:00 දක්වා කල්තබන ලබයි. ස්තුතියි.